පිළිතුරු කතාව ගරු අනිල් ජයන්ත එමැත්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලය තිබෙනවා.
උනාසනාර මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි. අපි ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ මන්ත්‍රීතුමාට මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව සමූපාකාර ග්‍රාමීය සමූපාකාර බැංකු පදනම් කරගෙන එහිදී අවධානය යොමු කළේ මේ ග්‍රාමීය සමූපාකාර බැංකු අධීක්ෂණය කිරීමේ වැදගත්කම සාධීක්ෂණය කිරීමට මැදිහත් වීම. මේ බැංකු සහ මුදල් මේ කාරණේ තේරුම් ගැනීමට විශේෂයෙන් මෙතන භාවිත වුණා මේ බැංකු කියන වචනය. ඉතින් ඒක විවිධ විදිහට භාවිත වුණාට මේ ඇත්ත අර්ථය අපේ 1988 අංක 30 දරන මුදල් පනත යටතේ බැංකුව අර්ථ ගන්වලා තියෙනවා. බැංකුවක් කියලා කියන්නේ ඕනෑම සමාගමක් ඕනෑම ආයතනයක් වෙන්න පුළුවන්. බැංකින් බිස්නස් බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන බැංකු ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යනවා නම් එකක්. ඒ වගේම එහෙම බැංකු ව්‍යාපාර කටයුත්ත බැංකින් බිස්නස් එකක් පවත්වාගෙන යන්න මහා බැංකුවෙන් ලයිසන්ස් එක දීපු ඒවට තමයි බැංකු කියන්නේ. මොකක්ද මේ බැංකු ව්‍යාපාර කටයුත්ත කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් මහජනතාවගෙන් මුදල් තැන්පතු විදියට බාර ගැනීමේ අවසරය. තැන්පතු විදියට තැන්පතු වලදී ආයතන විතරේකයක් තියෙන තැන්පතු කුමක් සඳහාද? බාර ගන්න තැන්පතු ඒ දුන්නු පුද්ගලයා ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔන් ඩිමාන්ඩ් ආපස්සට ගෙවීමට බැඳී සිටීම. ඒ නිසා චෙක් පතකින් ඩ්‍රාෆ්ට් එකකින් වෙනත් ආකාරයකින් ඔන් ඩිමාන්ඩ්. ඒ සරලව අපි තේරුම් ගත්තා මේ බැංකු ව්‍යාපාර පද්ධතිය ඔය කරන්ට් account ජංගම ගිණුම් කියලා කියන්නේ ඔන්න ඒවට. ඒ කියන්නේ ජංගම ගිණුම් ඇතුළු බැංකු කටයුත්ත පවත්වාගෙන යන එකක් තමයි බැංකු. එතකොට ඒ හැර මූල්‍ය හසුරවන මූල්‍ය ආයතන ඒ බැංකු කියන නම භාවිත වෙනවා විදේතු නිසා. දැන් විශේෂයෙන් මේ ග්‍රාමීය බැංකු වලත් මේ අවස්ථාවේ ලබා දීලා තියෙන්නේ එය බැංකුවක් නිසා නෙමෙයි මුදල් හැසිරවීම නිසා අපි මහ ජනතාවේ විවාරේ බැංකුමය ස්වරූපයෙන් දක්න නිසා. අන්න ඒ නිසා තමයි මේ අධීක්ෂණ කටයුතුවේදී අපි මන්ත්‍රීතුමනි මහ බැංකුවට ඍජුවට මෙතෙන්ට මැදිහත් වෙන්න බැරි වෙන්නේ ඒගොල්ලන් මැදිහත් වෙන්නේ බැංකින් බිස්නස් එකක් සඳහා. හැබැයි අපි දන්නවා මේ සමූපාකාර ව්‍යාපාරයේ හරහා සමූපාකාර ව්‍යාපාරය කියලා කියන්නේ බැංකු වලට මූල්‍ය කටයුත්ත විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. අතරම බැංකු සමූපාකාරය කියන්නේ පුළුල් කාරණයක්. විවිධ දේවල් වලට මැදිහත් වෙන්න පුළුවන් ව්‍යාපාර සඳහා ආර්ථික කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙළඳපළට යන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳපළට යන්න පුළුවන් කියන්නේ විධිමත් ආර්ථිකයක් ගොඩනැගෙන තැනකදී අතරම සමූපාකාර පද්ධතියේ වැදගත්කම තියෙන්නේ එන්නේ සමස්ත ක්‍රියාවලිය ඉලක්ක කරගත්තු සමූපාකාර බැංකු පද්ධතියක්. අපි ඒ වෙනුවෙන් මැදිහත් වීමක් සිදු කරමින් තියෙනවා. මොකද තනි තනි පුද්ගලයන් ගත්තාම ගම් වලට යනකොට ප්‍රාදේශීය මට්ටමේ නුන්ගේ ආර්ථික හැකියාව මූල්‍ය හැකියාව ශක්තිය අඩුයි. හැබැයි ඒගොල්ලන් එක තැනකට එකතු කරලා යම් සමූපාකාර පදනමකින් මේ වැඩ කටයුතු කිරීම ආර්ථික හයිය ළඟා කරන දෙයක්. ඒ අර්ථයෙන් අතරම විශේෂයෙන් අපේ ආණ්ඩුව යටතේ මේ වෙළඳ වාණිජ ආර සුරක්ෂිතා සමූපාකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් මේ වන විටත් අපි විශේෂයෙන්ම කැබිනට් අනුමැතිය ඇතුළු විශේෂ කමිටුවක් මගින් මේ අධ්‍යයන කටයුත්තක් අපි කරමින් ඉන්නවා. මූල්‍ය ඇතුළුව අනිකුත් සමූපාකාර පද්ධතිය කොහොමද ඉදිරියට පුළුල් කරගන්නේ කියන කාරණේ. මෙතන මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම පැන නැගුණේ මේ සමූපාකාර කියන්නේ වැඩිපුර ප්‍රමාණතාවයක් ආව මූල්‍ය සමූපාකාර මූල්‍ය ව්‍යාපාරයට එන්නේ. ඉතින් ඒතන නිසා තමයි අර සමූපාකාරයේ කරන්න ඕන වැඩේ වෙනුවට මූල්‍ය පද්ධතිය හැසිරවීමට ඒක මැදිහත් වීම ඇතුළත අස්ථාවරතාවයන්. මොකද සමූපාකාර මූල්‍ය බැංකුවකට බෑ මුදල් මවන්න. දැන් අපේ රටේ අර විපක්ෂ අදහස් දක්වක ට්‍රිලියන ගාණක් සමූපාකාරවල කියන වැරදි. මුළු ලංකාවේම තියෙන ට්‍රිලියන 1.6ක් විතර භෞතික මුදල්. ඒකට මේ බැංකු මුදල් කියලා කියන්නේ ට්‍රිලියන 14ක. ඒක වෙනස්. බැංකු මුදල් තියෙන්නේ බැංකු පද්ධතිය. ඒ කියන්නේ කරන්ට් ජංගම ගිණුම් තියෙන. ඒතකොට මේ සමූපාකාර බැංකු වල තියෙන්නේ භෞතික මුදල් විතරයි. ඒ නිසා ඒ අය ඒ මුදල් හරියට පාලනය නොකරොත්, භාවිත නොකරොත් අනිවාර්යෙන් ගැටලුවකට යනවා. ඉතින් ඒ පිළිබඳ කරුණු තමයි අපේ ඇමතිතුමාත් සඳහන් කළේ. අපි මේක හරියට තේරුම් ගත යුතු වෙනවා. ඉතින් ඒ සඳහා මැදිහත් වීමක් න්‍යාමණය කිරීමට අපි ඉන්න වෙනවා. දැනට පළාත් සභා පනතේ 13 වෙනි වගන්තිය අනුව ඒගොල්ලන් මැදිහත් වෙන එක ඇත්ත. ඒ කියන්නේ සමූපාකාර දෙපාර්තමේන්තුව අර රේකී අමාත්‍යාංශය යටතේ සමූපාකාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වෙනවා. ඊට අමතරව පළාත් සභා යටතේ යනවා. මේක විධිමත් කරන්නට ඕන යම් ඉදිරි පියවරකට යන්න. ඉතින් අපේ දැක්ම අපේ වැඩපිළිවෙල සමූපාකාර අයින් කරන්න නෙමෙයි. සමූපාකාර තව තව පුළුල් කරන්න. සමූපාකාර මේ මූල්‍යාංශයට විතරක් සීමා කරන්න නෙමෙයි සමස්ත ආර්ථික දේ වෙලාගත්තු ව්‍යවසායකත්වයේ ගොඩනැගෙන ආකාරයකට ගෙනෙන්න ඒ සඳහා කටයුතු සූදානම් වෙමින් අපි වැඩ කටයුතු කරමින් ඉන්න බව සඳහන් කරන්න කැමැති. විශේෂයෙන්ම මෙතෙන්දි මම සඳහන් කරන්න ඕනේ දැන් අර සමූපාකාර කිව්වහම අපිට අත්දැකීම් ටිකක් තියෙන අපේ සමූපාකාර ඉතිහාසයක්. ඒ සමූපාකාර ඉතිහාසය අපිට පෙනෙනවා ටිකක් පුංචි ගමේ ගොඩනැගිල්ලක් සමූපාකාරයේ මැනේජර් නේද? ඒවා විශේෂයෙන් අතීතයේ තිබුණා උඹලකඩ, කරවල, හාල් පරිප්පු සීනි ඔයගේ ටිකක මේ පොලිමේ ගිහිල්ලා ගන්න වගේ තැනක්. ඉතින් ඒ සමූපාකාර වෙළඳාම තියෙන තැන. ඉතින් මේක ඊට වඩා පුළුල් තැනක අද ලෝකේ තියෙන්නේ. සමූපාකාර කියලා කියන්නේ එක් ව්‍යාපාරික ආකෘතියක්. ඔබට මතක ඇති අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී අපි සඳහන් කළා අපේ ආණ්ඩුවක් යටතේ වෙළඳපළ හැසිරවීමේ යාන්ත්‍රණයේදී මොකද වෙළඳපළ ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනය වෙලා ඒවා බෙදා හරිනවා. ඒ බෙදා හැරීමේ කාරණේදී විවිධ යාන්ත්‍රණ පාවිච්චි වෙනවා. විශාල සමාගම් එවැනි කටයුතු වලදීත් අපි යෝජනා කළා සමූපාකාර යාන්ත්‍රණයත් ඉතා විධිමත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් විදිහට අපි හඳුන්වා දෙන්න සූදානමක් තියෙනවා කියන එක. ඒ කළ යුතු වෙනවා. අන්න ඒ පරමාර්ථය ඉතාමත් වැදගත් වෙළඳපළ හැසිරීම. මොකද මේ වෙනකොට අපි මූල්‍යාංශයේ ස්ථාවරත්වය අත්පත් කරගෙන තියෙන කියන්නේ ඇත්ත බැංකු පද්ධතිය, මුදල් මවන බැංකු පද්ධතිය, يعني බැංකින් සිස්ටම් එක, බැංක් මනි එන්නේ කාරණේ අපි ස්ථාවර කරගත්තා. අපිට ලොකු අභියෝගයක් තිබුණේ අන්න ඒ වැඩේ හරියට කරගන්න එක. ඒ වැඩේ දැන් ස්ථාවර කරලා තියෙන නිසා තේමේ වැදගත් වෙනවා මේ විපක්ෂය මේ රට ගොඩ ගැනීමට අපි අවංක උමනාවක් තියෙන ඕනෑම කෙනෙකුට එන්නේ ස්ථාවරත්වයේ මත ඉඳගෙන ඉදිරියට යන්නයි කටයුතු කරන්න ඕනේ. ඒ ස්ථාවරත්වයට ගැටලුවක් වෙන දෙයක් තියෙනවා නම් ඒවා අපි හරියට පාලනය කරලා අධීක්ෂණය කරගත යුතු වෙනවා. ඒ අදහස් අනිවාර්යයෙන්ම අපි විශේෂ සැලකිල්ලට භාජනය කරනවා. මෙතෙන්දි සඳහන් කරන්න ඕනේ තවත් කාරණයක් අපේ මේ සමූපාකාර ක්‍රමවේදය ඉදිරියට ගෙනීමේදී අපි මේ අධ්‍යයන කටයුත්තේදී දැන් අර මම කලින් කිව්වා ලෝක පරිමාණෙන් තාක්ෂණයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ වෙනකොට ස්පාඤ්ඤයේ තියෙන විශේෂ බැංකුවක් මොන්ඩ්‍රගොන් කියන ඒකත් අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. කොහොමද මේ මොන්ඩ්‍රගොන් බැංකුව ලෝකයේ පුරා තමුන්ගේ සාකාවන් ව්‍යාප්ත කරමින් එවැනි මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව ඒ කටයුතු ඉදිරියේදී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මම අවස්ථාවක් කරගන්නවා මේ යෝජනාව කරනක මම අද උදේ වරුවේදීත් විශේෂයෙන්ම මේ ප්‍රශ්න අපි පැහැදිලි ලෙස කරන කටයුතු වලට නොමග යවන ආකාරයේ අදහස් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ කන්ටේනර් පිළිබඳ මේ පරීක්ෂාව ඒකෙ තිබිච්ච භාණ්ඩ පිළිබඳ ප්‍රශ්න මතු කළා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරන් ගියයි කියන කාරණේ මතු කළා. ඇත්තටම අපි මුල සිටම මේ ප්‍රශ්නේ මතු වෙච්ච දා ඉඳලම පැහැදිලිව කරුණු අවස්ථා ගණනාවකදී මම මේ කරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මොකද්ද සිද්ධ වුණේ, මොන වගේ ක්‍රියාමාර්ගද අපි ගත්තේ, ඒ කන්ටේනර් එවැනි ආකාරයක නිදාසුනා නම් ඒකට පරීක්ෂණ කමිටුවක් පැවැත්වුවා. ඒවා සියල්ල තම පාරදෘශ්‍ය විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. කිසිම ආකාරයකට අපි දේශපාලන මැදිහත්වීමක් ඒක ඇතුලේ නැහැ. මේ පරීක්ෂා කරලා බලන්න පුළුවන් කියන කාරණා. ඒ වගේම ඒ කන්ටේනර් ඉදිරිපත් කිරීම පිළිබඳව මුලදීම යෝජනාව ආවේ දේශපාලන මැදිහත්වීම පසු කාලිනු තමයි මේ බඩු පිළිබඳවත් මේ වාර්තාව පිළිබඳවත් ආවේ. මං හිතනවා සැබෑ උවමනාවක් තියෙනවා නම් ඒ කරුණ අප කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ සඳහා සහයෝගය දෙන්න තියෙනවා නම් ඇත්තටම ඔබ දන්න තොරතුරු ඉදිරිපත් කරන්නට ඕනේ. බය වෙන්නට ඕනේ නැහැ. ඒ ආරක්ෂක අංශවලට ගිහිල්ලා ඉදිරිපත් කරන අපිටත් අවශ්‍යයි දැනගන්න. එහෙම තියෙනවා. මොකද මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙන වාර්තා ඇතුලේ ඒ කන්ටේනර් වල තිබුණේ බඩු මොනවද කියලා ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොමද ඒක එළියට ගියේ කියන එක පිළිබඳ වාර්තාව තියෙනවා. ඔවුන්ගේ අවදානම් අගය කරපු ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ තියෙන වාර්තා ඇතුලේ එහෙම ලිස්ට් එකක් අපිට පෙනෙන්නේ නැහැ. නමුත් සමහර අවදි කියනවා අවියාවිද, මද්‍රව්‍ය, විශාල භයානක දේවල් තිබුණායි කියලා. ඉතින් අපිත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබගේ වගකීම වෙන්නේ එවැනි තොරතුරක් තියෙනවා නම් ඒ ඉදිරිපත් කිරීම එහෙම නැත්නම් ඒක මුසාවක් සාවාද්‍ය තොරතුරක් බවට පත් වෙනවා. ඒත් එක්කම මේ තීරුබදු සම්බන්ධ ප්‍රශ්නයක් ඒ විදිහටම දේශපාලන වාසි ගැනීම හෝ වෙනත් අර්ථවලින් ඉදිරිපත් වුණා එසේ නොකළ යුතුයි. මොකද මේ වෙනකොට ලෝකයේ අනෙක් හැම රටක්ම ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ හැම රටක් එක්කම මේ ගනුදෙනුව කරද්දී ඒ රටවල් වෙන පක්ෂ විපක්ෂ හැම කණ්ඩායමක්ම මැදිහත් වෙන්නේ කොහොමද මේ කටයුත්ත තමුන්ට වාසිදායක විදිහට යොදාගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී අපි ඇගෙීමකට ලක් කළ යුතු වන්නේ අපි ගත්තු ක්‍රියාමාර්ග ඇතුලේ අපි සඳහන් කළා වගේම මේ ජූලි 9 වෙනිදා වෙනකොට අපිට පුළුවන්කම ලැබුණා. තාමත් අපි මේ සාකච්ඡාවල ඉන්නවා. අගෝස්තු 1 වෙනිදා වෙනකොට අවසාන ගිවිසුමට එන්න පුළුවන් කියලා අපි දැඩි විශ්වාස කරනවා. ඒ නිසා ඒ ඉදිරිපත් වෙලා තියෙන දැනට රටවල් 22කට මේ කර්ටිස් ලෙටර්ස් වල තියෙන රටවල් 22 අතර වැඩිම ඒ බදු වාසිය අඩු කිරීමේ වාසිය ලබාගත් රටවවට ශ්‍රී ලංකාවපත් වෙලා තියෙනවා. ඔබ දකින්න ඇති මේ කරුණු පිළිබඳව සමාජයටදී ඇමරිකා එක්සත් ජනපදයෙන් පවා මේ ලයිස්තු ඉදිරිපත් කරන්නේ කලින් කලට. ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා පළවෙනිකව රටවල් 12ක නම් ඉදිරිපත් කරන මේ කර්ටසි ලෙටර් එක සම්බන්ධයෙන් මේ පළවෙනි අතර 14ක් ඉදිරිපත් කළා. ඊට පස්සේ රටවල් කීපයක් ඉදිරිපත් කළා. ඒ වෙනුවට මේ වෙනකොට
විනාඩි 2යි.
රටවල් 22ක ලයිස්තුවක් මාතේ තියෙනවා. තවත් ඉදිරියට එන්න ඉඩ තියෙනවා. මේ ලයිස්තුවේ ඉතාම පැහැදිලිව අපේ ආසියානු කලාපයේ ලංකාව ඇතුළත තියෙන ලංකාව තමයි උඩින්ම තියෙන්නේ. ඒ වගේම සමහර රටවල් වලට අර ඇමරිකානු එක්සත් ජනපදයෙන් පොදුවේ අනුගමනය කරන සූත්‍රයට අනුව ඒ ඒ රටට නියම කළා බදු අනුපාතයක් තීරු බදු අනුපාතයක්. අපේ රටේ ඒක 44යි, ඉන්දියාවට 26යි. මේ විදිහට ලෝක රටවල් වලට මේක උඩරිම යන්න පුළුවන් වෙන්නේ 50යි. 50ට වඩා යන්න බෑ. බ්‍රසීලයට ඒ ලයිස්තුව ඇතුලේ දීලා තිබෙන ඔවුන්ගේ වෙළඳ පරතරය අනුව 10%ක් බ්‍රසීලයේ. එතකොට මේ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේදී මෑතකදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එය 50% දක්වා වැඩි කරලා උපරිමයටම ගිහින් තියෙනවා. ඒ අතරේ අපිට පේනවා වෙළඳ කටයුතු වලට එහාගේ දේශපාලන කටයුතු තියෙන්නේ නැති. ඉතින් පෙන්ුම් කරනවා මේ ක්‍රියාදාමයේ ඇතුලේ ඇමරිකානු එක්සත් ජනපදයෙන් තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරාට පස්සේ රටවල් ගනුදෙනේ ගිවිසුම් වලට නොගියට සාකච්ඡා පැවැත්තුවා. විවිධ දේවල් සිද්ධ වුණා. ඒ අතරේ සමහර රටවල් වලට කලින් පැවති අනුපාතයට වඩා වැඩි කරලා තියෙනවා. සමහර රටවල් වලට අඩු කරලා තියෙන අඩු අනුපාතයකින් 1%කින් 2කින් 5කින් දැන් බංග්ලාදේශය පිළිබඳ සාකච්ඡා කරා. බංග්ලාදේශය අපේ තරඟකාරී රටක්. ඔවුන්ට 35% පණවලා තියෙනවා. අපි ඒක සතුටටපත් වෙන්නේ නැහැ. අපිට වඩා වෙන රටකට වැඩිපුර පණවුවයි කියලා කාට හෝ අනවශ්‍ය ආකාරයක තීරුබදු පණවලා තමුන්ගේ ආර්ථිකය අඩපණ වෙනා නම් ඒකට අපි සතුටු වෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ හැමතිස්සෙම මේ තියෙන தত্ত্বය හරියට භාවිත කරලා තොරතුරු ප්‍රයෝජනෙට අරගෙන නිවැරදි ආකාරයට මේ ගිවිසුම් ගත වෙන්නේ යනුව අගෝස්තු 1වෙනිදාට කලින් අපිට තියෙන තවත් සති දෙකක තුන කාලයක් ඉතාම සුබදායක මට්ටමක් මම නැවත නැවතත් අවධාරණය කරනවා. මේ 144 30ට අඩු කරගත්තු එක ඉදිරියේදී තවදුරටත් අඩු කර ගැනීම සඳහා අඩු කරගෙන ද්විපාර්ශ්වික එකඟතාවයකට එන්න කටයුතු සූදානම් කරමින් තියෙනවා. ඒ කාරණය සනාන් කරමින් ගරු මන්ත්‍රීතුමාට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා. මේ යෝජනාව අපි බලමු. මේ සමූපාකාර පද්ධතිය ඇත්තරම ලංකාවේ ඉතාමත්ම සවිමත් විධිමත් මූල්‍ය විනය ආරක්ෂා කරමින් මූල ශේත්‍රයට අමතරව පැතිරිණු ආර්ථිකයේ සවිමත් කරන සෑම කෙනෙක් මේ ආර්ථිකයට එකතු වෙලා තමුන්ගේ දායකත්වයේ ලබා දෙන ওই ජන ගමේ ඉන ජනතාව සවි බල ගැන්වෙන හොඳ සමූපාකාර පද්ධතියක් ලංකාවට අපි බිහි කරගන්න පියවරෙන් පියවර ඉදිරියට යනවා. ඒ සඳහා රාජ්‍යයේ මැදිහත් වීම අනුග්‍රහය වැඩ කටයුතු කිරීම අඛණ්ඩව සිද්ධ කරනවා කියන කාරණේ සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.